ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
කැංගරු දේශයේ සිංහල පොත්.
ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගරු දේශයේ සිංහල පොත්.
කැංගරු දේශයේ සිංහල පොත්. ඔස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික විශේෂාංගය අපි හැමනම් ආරම්භ කරන්නට සූදානම්. මෙවර වැඩසටහනේ ආකෘතිමය වෙනස්කමක් තියෙනවා. අපි 2013 වසරේ සිට මේ දක්වා වසර 7ක කාලයක් ඔස්ට්‍රේලියාවේ සිටින සිංහල ලේඛක ලේඛිකාවන්ගේ කෘති ගණනාවක් සාකච්ඡාවට ලක් කරලා තියෙනවා. නමුත් අපි එහිදී සිදු කළේ විචාරකයෙකු සහ ලේඛකයා සම්බන්ධ කරගෙන ග්‍රන්ථය පිළිබඳව කතා බහ කිරීම. නමුත් ලැබුණු ප්‍රතිචාර හමුවේ ලේඛකයාට සහ ග්‍රන්ථයට වැඩිපුර අවස්ථාව ලබා දීම සුදුසුයි කියලා මට හිතුණා. ඉතින් ඒ නිසා මෙවර මේ මාසේ අගෝස්තු මාසයේ සිට සාහිත්‍ය සම්භාෂණ යන නමින් වසර 7ක් පුරාවටම අපි ඔබ වෙත ගෙනාපු මේ වැඩසටහන මාසික විශේෂාංගය යම් ආකාරයකට වෙනස් වීමකට ලක් වෙනවා. දැන් අපේ අලුත් නම කැංගරු දේශයේ සිංහල පොත්. අපි මෙහිදී ඒ ග්‍රන්ථවලට අදාළ කතුවරු කතුවරියන් ඔබ හමුවට අරගෙන එනවා. ඒ වගේම ග්‍රන්ථය පිළිබඳව ඔබේ වැඩි අවධානයට ලක්වන හැරින් එහි රසවත් හරබරතැන් ඔබ හමුවට අරගෙන එනට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නව ආරකින් එන අපේ මේ ප්‍රයාමය කැංගරු දේශයේ සිංහල පොත් මේ විශේෂාංගය අලුත් ආකෘතියකින් ඔබට සමීප වෙන මේ මාසයේදී කුළුඳුල් කෙටි කතාකාරණියක් ඔබ හමුවට අරගෙනෙමින් අපි එහෙමනම් අද සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම්. අද අපේ නැවතුම සිඩ්නි නුවර. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර ආශ්‍රිතව වාසය කරන ඇය පළවෙනි වතාවටයි මේ ආකාරයෙන් කෙටි කතා සංග්‍රහයක් පාඨකයාට තිළිණ කරන්නේ. නමුත් ඇය ලේඛනයට අලුත් තැනැත්තියක් නෙමෙයි. ඇය ලංකාවේ සිංහල ගුරුවරියක්, ඒ වගේම සිඩ්නිවල අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව සිදු කරන විවිධ ප්‍රජාකර්තව්‍යන්වලදී ඇය ප්‍රජා ක්‍රියාකාරිණියක්. ඇය කෙටිකතා, ලිපි, කවි නිර්මාණ, ඔස්ට්‍රේලියාවෙන් බිහිවන විවිධ සංගරා සහ ප්‍රජා පුවත්පත්වලට සපයලා තියෙනවා. මීට කලින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල භාෂා පාසල් කිහිපයක් තියෙනවා. ඉතින් මේවට සම්බන්ධ වෙලා සිංහල ගුරුවරියක් විදිහට කටයුතු කරලා තියෙන තැනැත්තියක්. ඒ වගේම සිඩ්නි නුවර සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ සිංහල ලේඛක සංසදයට ඇය ක්‍රියාකාරී සමාජිකාවක් විදිහට සම්බන්ධ වෙලා හිටිය තැනැත්තියක්. ඉතින් ඇය ලේඛනයට ආධුනික තැනැත්තියක් නෙමෙයි. නමුත් මේ ඇගේ පළවෙනි ප්‍රයාමය ඒ තමයි කළු පාට කුරුල්ලා කියන කෙටිකතා සංග්‍රහය. මේ කතුවරිය මලී දිසානායක. ආයුබෝවන් මලී, ඔබ බොහොම සාදරයෙන් අපේ වැඩසටහනට අපි පිළිගන්නවා.
ආයුබෝවන් දිල්, හරිම සන්තෝසයි මට ඔබ ආරාධනා කිරීම ගැන. ඔබට මම ස්තුතිවන්ත වෙනවා මුලින් මේකට. ආයුබෝවන් නැවතත්.
හොඳයි මලී, අපිත් සතුටටපත් වෙනවා. අපි දන්නවා ඔබ විවිධාකාරයෙන් ලේඛනයේ නියලිලා හිටිය අපේ සිංහල ප්‍රජාවත් එක්ක සිඩ්නුවර වාසය කරන. නමුත් ඔබේම නිර්මාණයක් මේ ආකාරයෙන් එළිදක්වන්නට ඔබට අවස්ථාව ලැබීම, ඔබ පිළිබඳ උනන්දු වීම පිළිබඳවත් අපේ සතුටට කාරණාවක්. මම මුලින්ම ඇත්තටම දැනගන්නට කැමති මලී, දැන් මේක ඔබේ මුල්ම කෙටි කතා සංග්‍රහයනි. දැන් මේ වගේ කෙටි කතා සංග්‍රහයක් කරන්නට ඔබ තුළ ඇති වුණු උනන්දුව සහ ඒ සඳහා ඔබට පසුබිම සැකසුනේ කොහොමද කියන කාරණාව පිළිබඳව දැනගන්න.
ඇත්තට මේ පසුබිම එක සැරේටම ඇති වුණු දෙයක් නෙමෙයි, ක්‍රමක්‍රමයෙන් ඇති වුණු දෙයක් කියලා මං හිතන්නේ. මං පුංචි කාලේ ඉඳලාම ලියන්න ආස කෙනෙක්. මං ඇයට අතීතයට මගේ හිත යොමු කළ බැලුවොත් තුන්වෙනි පන්තියට මගේ මේ වෙලාවේ හිත යනවා. ඉතින් තුන්වෙනි පන්තියේ එක්තරා විශේෂ සිදුවීමක් මට මතක් වෙනවා. මං ලියපු රචනාවක් පන්තියේ ඇගීමට ලක්ුණා මගේ පන්තියේ ගුරුතුමිය අතින්. එදා ඒ සිදුවුණු සිදුවීමේදී මං දැනගත්තා අනිත් අයට ඒත්තු ගන්නන විදිහට මට යමක් ලියන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. ඒ කියන්නේ වයස 8 වගේ වයසේදී. ඒ කියන්නේ වයස 15 මං ඇත්තටම මගේ පළවෙනි නිර්මාණය කරපු කෙනෙක්. දෛවය මේකද කියලා නිසඳස් කාව්‍ය සංග්‍රහයක් මං අතින් ලිව්වා. නමුත් ඒ කවදාකවත් මුද්‍රණයෙන් එළිදැක්වුවේ නැහැ. ඉතින් එතකොට මං වයස 15යි. ගුරුවරු මේ මගේ විශේෂ දක්ෂතාවය දැකලා සිංහල සාහිත්‍ය සංගමයේදී විශේෂ ඇගීමකට ලක් කළා. විදුහල් පතිතුමා පාසලේ ලස්සන අත්අකුරු ලියන්න පුළුවන් ශිෂ්‍යයෙක් ලව්වා. ඒක ලියවලා පොතක් වශයෙන් හරි ගස්සලා ඒක පුස්තකාලෙත් තිබ්බා ළමයින්ට බලන්න ආදර්ශයක් වශයෙන්. ඒක තමයි මගේ මුල්ම පොත. නමුත් මම කවදාකවත් මුද්‍රණය කරන්න උනන්දුුනෙත් නැහැ. ඒකෙන් පේන්නේ මගේ යටිහිතේ හැමතිස්සෙම ලිවීමත් එක්ක මගේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මම තෝරගත්ත වෘත්තියත් දිල් කිව්ව වගේ ගුරු වෘත්තිය. ඒත් මම සිංහල භාෂාව තමයි ශාන්ත තෝමස් විද්‍යාලය බණ්ඩාරවිලී ඉගැන්වේ. ඊට පස්සේ 1989 නොවැම්බර් 16 වෙනිදා අපි මෙහාට සංක්‍රමණය වුණා රටේ වාතාවරණයත් එක්ක. ඒ ආවට පස්සේ 1992 ඉඳලා මේ පොත ලියන තාක්කල් මම සමාජ සේවා කටයුතු වල නියුතු වුණා. ඒ වැඩ කටයුතුත් ඇත්තටම සිංහල භාෂා සාහිත්‍ය කටයුතු හා සම්බන්ධ දේවල්. ඒ කියන්නේ මම සිංහල සංස්කෘතික හමුවේ සංස්කාරකවරියක් වශයෙන් වැඩ කරා. ඒ අනුව අපි සිංහල කියන සංගරාව අපි නිර්මාණය කරා. ඒ නිර්මාණය කළා සංස්කාරක වශයෙන් සිටියා පමණක් නෙවෙයි, මම ඒ සංගරාවට නිරන්තරයෙන් ලිපි ලේඛන ලියන ලේඛිකාවක් බවට පත් වුණා. ඊට පස්සේ අපි සිංහල සංස්කෘතික සංගමයට අනුබද්ධව සිංහල සංසදයක් පිහිටවෙව්වා. ඒ සිංහල සංසදයේ ක්‍රියාකාරී සමාජිකාවක් වශයෙන් මම කාලයක් වැඩ කරා, කටයුතු කරා. ඉතින් ඔහොම වාතාවරණයක ඉන්නකොට තමයි සිංහල සංස්කෘතික සංගමයේ යටතේ පැවැතුණු මේ සංසදයෙන් කෙටි කතා පොතක් නිර්මාණය කරන්න යෝජනාවක් ආවේ. ඒකෙදි මටත් අවස්ථාවක් හම්බුණා කෙටි කතාවක් ඉදිරිපත් කරන්න. ඔසී රටේ අපේ කතා කියන මේ හුඟක් අය අතර දැන් ප්‍රසිද්ධයි නමත්, ඒකට මම ලියව කෙටි කතාවට ලැබුණ හුඟාම ඉහළ ප්‍රතිචාර. මුල් වතාවට මගේ ජීවිතයේ ලංකාවේ පුවත්පතක පවා දෙක තුනක ඒ මගේ කෙටි කතාව ගැන විශේෂ සඳහන් කරා මන් අන්නාඳුන පිරිස් විචාරකයන් විසින්. මං හිතනවා ඔන්න ඔය කරුණු හුඟාක් වෙලාවට සාධක වෙන්නේ නැති මම මේ කළු පාට කුරුල්ලා කියන පොත නිර්මාණය කරලා පාඨකින් අතරට පත් කරන්න. ඒ අයගේ බලවත් ඉල්ලීම තමයි මං හිතන්නේ ඇත්තටම ප්‍රධාන සාධකේ උනේ.
හොඳයි, මලී දිසානායක කතුවරියගේ මේ කළු පාට කුරුල්ලා කෙටි කතා සංග්‍රහයට කෙටි කතා 10ක් ඇතුළත් වෙනවා. කොස්ගහ, නොගැයූ ගීතය, කෙටියෙන් කියන කතාවක්, නෑදෑ සම්පත, රහස, අවුරුදු තෑග්ග, රතුපාට ඇස් තියෙන කළු පාට කුරුල්ලා, නූතන සෝපාක, හිස් පියසියට, මෝන් සහ ඩූන්. ඉතින් මේ විවිධ ස්වරූපයෙන් මේ කෙටිකතා 10 පෙළ ගස්වන්නට මලි සමත් වෙලා තියෙනවා. ඇත්තට මලි දැන් අපි දන්නවානේ මේ විවිධ කෙටිකතා රචකයින් තමන් විසින් ලියන කෙටිකතා සඳහා වස්තු බීජ සොයාගන්නේ විවිධ ආකාරයට කියන එක් එක්කෙනාට ආවේනික ශෛලීන් තියෙනවා මේ වස්තු බීජ සොයාගැනීමේ. දැන් මෙතනදී මලිගේ ශෛලිය උනේ මොකද්ද?
ඒකනම් ඇත්තටම දින් හරිම පැහැදිලිම උත්තරයක්. ඒක සැරේට මට දෙන්න අමාරුයි. අපි මෙහෙම කියමුකෝ, එහෙම විශේෂ ශෛලියක් ඇත්තට මට තිබුණේ නැහැ වෙන්නේ නැති. නමුත් ඒ අවස්ථාවේ හැටියට මං කෙටි කතාවක් ලියන්න ඕනේ කියලා හිතුවම මං හිතමින් ඉන්නවා ටික වෙලාවක්. එහෙම වෙලාවක අපි හිතමු උදාහරණයකට මං ගන්නම් ඔය කතා ඇතුලේ තියෙන රහස කියලා කෙටි කතාවක්. ඒක හිතමු. ඒක ලියුනේ මගේ මේ මම හිතමින් හිටියම මම මොකද ලියන්නේ ඊළඟ කතාවකේ හිතිනකොට මගේ ජීවිතේ විවිධ අවස්ථාවලදී මට අහන්න තිබුණු වගන්තියක් තිබුණා. ඒ ගෑනුන්ට රහසක් ඉන්න බෑ කියන එක, ඕක මං හිතන්නේ මගේ හිත ඇතුලේ තැම්පත් වෙලා තිබුණු දෙයක්. අන්න ඒක මගේ එක වෙලාවට එළියට ආපු එකක්. මට හිතෙනවා මම මේ ඔස්සේ යමක් ලියන්න ඕනේ. ඒක මං සංවේදී වෙච්ච වගන්තියක්. ඒ කියන්නේ ගැහැන්ට රහසක් ඉන්න බෑ කියන එක. එතකොට ඒ වගන්තිය පාදක කරගෙන මං ඒ තුල හුඟක් හිතමින් හිටියා. මං දැන් දවස් දෙක තුනක් සතියක් විතර මං හිතමින් ඉන්නකොට ඒ වගන්තිය උඩ විවිධාකාරයේ දේවල් මට පේන ගත්තා. ඒ කියන්නේ නෑ ඒක නෙවෙයි, මේක මෙහෙම වෙන්න පුළුවන්, ඇයි එහෙම වෙන්න බැරිද, නෑ එහෙම වෙන. ඒ වගේ මා විසින්ම මම මාත් එක වාද කරමින් ගොඩ නැගුණු කතාවක් තමයි ඔය රහස කියන්නේ. ඒතර වස්තු වීජය උනේ අර මං වරින් වර හපු ඒ කියමන. එතෙන්දි මම සාධාරණීකරණය කරන්න හිතුවා පිරිමිය වගේම ගැහැණියට රහස් රකින්න පුළුවන් නේද කියන එක. ඒක තමයි මම වස්තු බීජයට ගත්තේ. ඒතර ඒ වස්තු බීජය වටා ගොඩනැගුණු චරිත සියල්ලක්ම මනක්කල්පිත දේවල්. මගේ යටිහිතේ තිබුණු දේ තමයි ලේඛකෙක් වශයෙන් සමාජයට පණිවිඩයක් දෙන්න රහස කියන එක හැමෝම කඩන්නත් පුළුවන්. ඒ වගේම ලිංග බේදයක් නැතුව ඒක රකින්නත් පුළුවන් බව ඔප්පු කරන එක නොකියා කියන්නේ මට ඒ කතාවෙන් වුණුනේ. ඒතකොට මං වස්තු බීජ හොයාගන්නේ ඇත්තටම එහෙම ක්‍රමයක් කියලා හරියට ක්‍රමවේදයක් නැදී. මට අදහසක් එනවා, ඒ අදහසත් එක්ක යම්කිසි දෙයක් ලියන්න ඕන කියලා හිතුනම මං ඒ ලියන්න ඕන වුණු ඒ වස්තුව වටා මම යමක් නිර්මාණය කළා තමයි මගේ කෙටි කතාව මම නිර්මාණය කරන්නේ.
කළු පාට කුරුල්ලා කෙටි කතා සංග්‍රහය 67 වන පිටුව රහස කෙටි කතාව. ලියුමක් ක්වීන්ස්ලන්තෙන් මගේ නමට ලියුමක් ඇවිත්. ඒ කවුද මට ලියුම් ලියන්නේ ඉන්නේ? මං දන්න කියන කෙනෙක් කියපලා තේ නැහනේ. සිත වහා පැන සරවිය. විමතියකුත් කුතුහලයකුත් සිත තුළට ඇතුළු වී විදුලියක්සේ ඇඟපුරා දිව ගියේය. මම එක හුස්මට ලිපිය කියවාගෙන ගියමි. එහි මෙසේ ලියා තිබුණේ, ඔබට කීමට ඉතා වැදගත් පණිවිඩයක් ඇත. මේ තුටු වහාම ක්වීන්ස්ලන්තයේ ලැංගන් ගොවිපළ වෙත පැමිණෙන්න. මේ පළාත ගැන ඔබ සමහර විට නොදන්නවා විය හැකි. ලැංගන් ගොවිපළ පිහිටා තිබෙන්නේ නැප්ටේල් උපනගරයේ සිට කිලෝමීටර් 40ක දුරින්. රොබර්ට් සහ රයින්බර්ඩ් මාවත් දෙක අතර මැද තියෙන මෙරි නදී අසබඩ. ආදි වශයෙන් ඉතා පැහැදිලිව විස්තර කොට එහි පහළ කෙළවරේ දුම්රිය නැවතුම්පලයේ සිට ඔහු ජීවත්වන අය පවසන ගොවිපළ දක්වා මන්සලකුණු දැක්වෙන දල සිතියමක් දැන්ද තිබුණේ. ලිපිය ලියූ තැනැත්තා කවුරුන්වත් ඒ නොදුටු මිනිසාට මා ඉක්මනින් මුණගැසීමේ තදබල උවමනාවක් තිබෙන බව පැහැදිලිය. ඇහි මේ මනුස්සයට මාව දකින්න මෙච්චරට උවමනා? එසේ සිතන විට හිතේ කුහල වැඩි වෙයි. හෝඩුවාවක් සොයමින් මම ලිපිය නැවත උඩ සිට පහළට කියවාගෙන ගියමි. තවදුරටත් එහි මෙසේ ලියා තිබුණේ, බිල්, ඔබ එන දිනය හා දුම්රිය නැප්ඩේල් නගරයට ළඟාවන වේලාව වේලස්සන දැනුම් දෙන්න. මා ඔබ මුණගැසීමට දුම්රිය පොළට එන්නම්. මීට හිතවත් වෙලි.
හොඳයි, දැන් මලී, දැන් යම් යම් පරිකල්පන ශක්තියින් ලේඛකයන් පාවිච්චි කරනවා තම තමන්ට ආවේණිකුණු පරිකල්පන ශක්තියින් කතාවක් ගොඩනැගීම සඳහා. ඒ වගේම ඇතැම් ලේඛක ලේඛිකාවන් යම් අධ්‍යයනයන් පවා සිද්ධ කරනවා කතාවක් ගොඩනගවන්න. දැන් උදාහරණයක් විදිහට ඔබගේ කෙටි කතා සංග්‍රහයේ කතා පහක් විතර තියෙනවා මේ අපි ජීවත් වන දේශයට, ඔස්ට්‍රේලියාවට සම්බන්ධ අත්දැකීම් සහිත කතා, ඒ චරිත, ඒ නම්, ඒ ප්‍රදේශ, එහි ජීවිත පිළිබඳව කියවෙන කතා. දැන් එහෙම ගත්තාම මේ කෙටි කතා 10 ගොඩනංවන්න ඔබගේ පරිකල්පනය ඔබ භාවිත කරලා තියෙන ආකාරය සහ ඔබ යම් වෙනත් අධ්‍යයනයන් සහ ලේඛන උපක්‍රම භාවිත කරලා තියෙනවා නම් ඒ ගැනත් අපි දැනගන්න කැමතියි.
අපි හිතමු පරිකල්පනය කියන වචනය ගත්තම ඉස්සෙල්ලාම දිල් මම ඒක විග්‍රහ කරනවා නම් අපි යම් කිසි සිදුවීමක් හෝ දකින දෙයක් හෝ ලබන අත්දැකීමක් එක එක්කිනා විවිධාකාරයෙන් තමයි ඒක තුලනය කරන්නේ. උදාහරණයක් ගත්තොත් ලේඛකයෙක් සමහර වෙලාවට දකින දෙයක් හෝ සිදුවෙන සිදුවීමක් දිහා වෙන කෙනෙක් බලන විදිහට නෙමෙයි බලන්නේ. ඒ අනුව මමත් මං හිතනවා මම ලියන කෙනෙක් වශයෙන් කෙනෙක් හිතනදී මම වෙනස් විදිහකට වගේ හිතන ගතියක් මගේ තියෙනවා. මං හිතන්නේ ඕක වෙන්නේ නැති මගේ පරිකල්පනය කියන්නේ. ඉතින් ඒක බැලුවොත් ඔය කළු පාට කුරුල්ලා, ඒතුව රහස, ඒ කියන හැම කටකතාවකම වගේ මම උපයෝගී කරගෙන තියෙනවා සමාජ සම්මතයන්. එහෙම වුණත් ලේඛකෙක් වශයෙන් මම ඒ සංසිද්ධි දිහා බලන්නේ වෙනස් විදියට. හැබැයි ඉතින් පරිකල්පන ශක්තිය දියුණු වෙන්නට අවශ්‍ය පසුබිමක් මගේ හිත ඇතුලේ ගොඩනැගෙන්නේ මගේ සතදාභ්‍යාසයෙන් කියලා මම හිතන්නේ. මම මොකක් හරි සංසිද්ධියක් ගත්තම ඒ සංසිද්ධිය වටා ගෙවන කතාව තව දුරටත් වර්ධනය කරනවා, ඒක සාධාරණීකරණය කරනවා, සත්‍ය තොරතුරු හොයාගෙන ඇවිල්ලා ඉතින්ට ගොනු කරලා. ඉතින් ඒකට අන්තර්ජාලය, එතකොට මම පොත්පත් කියවීම නිරන්තරයෙන්ම කරනවා. ඊට අමතරව පුදුම දෙයක් තියෙනවා අපේ ගෙදර ඇතුලේදී. ඒ කියන්නේ මගේ බාල පුතා සහ මගේ ස්වාමියත් එක්ක මගේ මහත්ය සමන්දිසානායකත් එක්ක තමයි අපි මේ ගෙදර ජීවත් වෙන්නේ. ඒ දෙන්නම පුදුම විදියට මේ ලියන දේවල් වලට ඇලුම් කරන දෙන්නේ. ඉතින් හුඟාක් වෙලාවට අපි කතා බහ කරනකොට විවේකීව ඉන්න වෙලාවට කතා කරන ලියන දේවල් කාගේ හරි නිර්මාණ ඉතින් ඒ ලියපු හැටි කොහොමද ওই වගේ දේවල් මම හිතනවා ඒ සාකච්ඡාවලුත් මගේ පරිකල්පනය දියුණු කරන්න හේතු වෙනවා ඇති කියලා. ඊට අමතරව මම හරිය කැමති දෙල් පරිවර්තන කෘති, එතකොට ප්‍රවීණ ලේඛකයන් විසින් ලියපු කෘති, ඊට අමතරව අපි හිතමු සාහිත්‍ය සම්මාන, රජත සම්මාන ওই වගේ ලියන කෘති විශේෂයෙන් මම කොහොම හරි ඇනවුම් කරලා මේ රටට ගෙන්නගෙන ඒව පරිශීලනය කරනවා. ඉතින් මං හිතනවා ඔය වගේ ඒ ඔක්කොම නිසා මගේ තුල පරිකල්පන ශක්තිය දියුණු කිරීමට ඒ දේවල් එකතු කරගෙන මගේ හිත හදා ගන්නවා. ඒ තුලින් තමයි මං හිතන්නේ ලියන්න මං පටන් ගන්න. ඒ පරිසරයේ ගොඩ නගාගෙන. ඒතකොට ඒ කාලවකවානුව, ඒ මං කතාව ගොඩ නගන කාලවකවානුව තුනේ සමාජ සාර ධර්ම, ඒතර සමාජ වටිකාවේ තිබුණු සමාජීය හා දේශපාලන පසුබිම, ඒතර ආගම දහම, ඒ චරිතය කොයි වගේ හැසිරෙන්න පුළුවන්ද එහෙම වෙලාවක කියලා, ඔය වගේ සියලුම දේවල් අර මගේ මතකේ තිබිලා ඒව ඒ වෙලාවට එළියට එන්නේ ඒ නිතර කෙරුණු අභ්‍යාසය නිසා වෙන්නේ නැති කියලා මං හිතනවා, සහ භාෂා දැනුම. ඉතින් ඒව තමයි මං ඒ මගේ දැනුම මං උපක්‍රම වශයෙන් ලිවීමේදී භාවිත කරනවා.
කළුපාට කුරුල්ලා කෙටිකතා සංග්‍රහයේ හිස් පියසියට කෙටිකතාවෙන් 150 වෙනි පිටුව. මත්තු මල්ලි හරක් දක්කාගෙන අවුත් මඩුවට ගාල් කිරුවේය. අම්මාද එතන ඇති දර මඩුවේ දරවගයක් අඩුක් කරයි. දෙවනි අයා තැඹිලි කුටුවේ තැඹිලි බෑවීමට කුස් තාම ගෙදරාවේ නැත. මම චනේලෙන් පිටත බැලුවෙමි. අඳුර වටින් ගොඩින් ඇවිත් ගිට කූඩු වෙන්නට මාන බලයි. අඳුර වැඩි වෙන්නට කලින් ලාම්පුවල චිමිනි සෝදා පහන් දැල්විය යුතුව ඇත. මගේ කාමරේ ලාම්පුව දල්වාගත් මම අනෙක්වා පසුව දල්වන්නෙමයි සිතා පොත්පාඩම් කිරීමට මේසේ ඉදිරියේ ඉඳගතිමි. ටික වේලාවක් ආවර්තිතාවග්ගව පාඩම කියවාගෙන ගියමි. පාඩමේ පිටු කීපයක් එක දිගට කියවාගෙන ගොස් දැස පියාගෙන නැවත එහි වැදගත් කරුණු මතකයට නගා ගැනීමට උත්සාහ කළෙමි. ටික වේලාවකට පසුව මම වසා සිටි දෙනෙත් හැර සුදු හුණු කෑ බිත්තිය දෙස නෙත්තුමාගෙන පොතේ තිබුණු දේ නැවතත් වනපොත් කළෙමි. හිටිවනම සෙවනැල්ලක් බිත්තියට වැටි එක තැන නතර විය. මට පිටුපසින් සිටි ඒ සෙවනැල්ලද සෙලවුණේ නැත. සෙවනැල්ලෙහිමි තැනැත්තා කවුද? දෙවනි අයියාද? මුකෝ එනම් නිස්සත්ද? අනේ අම්මේ! මගේ සිත ඇතුළතින් ගින්නක් ඇවිලී ගියේය. මගේ කටේ කෙල සිඳී ගියේය. මම සිතට ධෛර්යගෙන වහා පිටුපස හැරී බැලුවෙමි. මගේ ඇස් මටම අදහා ගන්නට බැරිය. මා දිහා නිස්සද්දව බලා සිටින්නේ කළු උක්කුන් අයියාය. මොකද මේ කතා නැතුව මන් දිහා බලන් ඉන්නේ? අම්මේ, මං බය වුණු තරමක්. බියපත් හඬින් මම ඇසුවෙමි.
මං මේ නැන්ද හම්බ වෙන්න ආවා. පණිවිඩයක් කියන්න. නංගි කාමරේ ඉන්නව දැකලා නැවතුණා. මේ නිකන් නංගි පාඩම් කරනවද?
ඉතින් මේ අකා මගේ කාමරේද අම්මා ඉන්නවා කියලා හොයන්නේ. එතකොට අර දරමඩුවේ දරාඩුක් කරන අම්මව දැක්කේ නැද්ද? මට සිතුනේ. ඉන්න මං අඬ ගහන්නම් ඔක්කොන් අයියේ. අන්න අම්මා ඉන්නවා දරමඩුවේ. කියු මම හෙමින් සීරුවේ ඔහු ළඟින් මාරුවේ අඩිය ඉක්මන් කොට සාලයට පැනගතිමි. වහාම දරමඩුවට දිවගොස්, අම්මේ, අන්න කළුක්කුන් ඇවිල්ලා. මක්කටද දන්නේ? යැයි කීවෙමි. මුකුලම උබය වෙලා වගේ අම්මා මගේ නැසුවාය. හොඳයි, දැන් තවත් විශේෂත්වයක් තියෙනවා මේ ඔබගේ කළුපාට කුරුල්ලා මේ කෙටිකතා සංග්‍රහය. කතා කිහිපයක්ම තියෙනවා මේ මෙහි වාසය කරන සංක්‍රමණික ප්‍රජාවට සම්බන්ධ වන කතා කිහිපයක්. මෝන් සහ ඩූන් හොඳ උදාහරණයක් ඒ සඳහා. එතකොට අවුරුදු තෑග්ග වගේ කතාවක් තව අපි ගත්තොතින් හිම රතුපාට ඇස් තියෙන කළුපාට කුරුල්ලා ඔබගේ මේ ග්‍රන්ථයටත් පාදක වෙලා තියෙන ඒ නම ඇතුළත් වන කතාව. මේ වගේ කතා ගත්තාම සංක්‍රමණික ප්‍රජාව මෙහි ඇවිල්ලා මුහුණ දෙන ජීවන අත්දැකීම්, ජීවිතය දිහා බලන විදිය, මේ සුදු ජාතිකයන් සමග ගැටෙන විදිය, මේ හැම එකක්ම ඔබගේ කතාව තුළින් ප්‍රතිනිර්මාණය කරනවා. අපූර්වට ඒ කතාව ගලා යාමට සලස්වනවා ඒ අත්දැකීම් තියෙන අයට තවදුරටත් ඒවා තීව්‍ර වන ආකාරයට, සහ අලුතෙන් පැමිණිණු කෙනෙකුට උනත් කියවලා මෙහි ජන ජීවිතය ගැන යම් දලාබෝධයක් වුණත් ලබාගන්න පුළුවන් මේ කතා හරේදි හැ බැලුවාම. ඇත්තට මෙහෙම බැලුවද්දි මේ ඔස්ට්‍රේලියාව සහ එහි වෙසෙන විප්‍රවාසී ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයක බද්ධ වෙන ආකාරයට ඔබ මේ කතා පාඨකයාට සමීප කිරීමේදී ඔබ සැලකිල්ලට ගත්ත කරුණු මොනවද මලී?
මම හිතනවා මම දැන් දිල්ට කිව්වත් වගේ මම අවුරුදු 30ක් වෙනවා කාලය ගත කරලා තියෙන මේ රටේ පුරවැසියෙක් වශයෙන්. සංක්‍රමණික අත්දැකීම් බහුලයි මට. මේ 30 වසරක මා ඇසුරු කළ අයගෙන් දුටු දේවල්, ඒගොල්ල දිහා විමසිල්ලෙන් බැලීමෙන් මං අධ්‍යයනය කරපු දේවල්, ඒගොල්ල කියපු තොරතුරු වෙන්න පුළුවන්, ඒ අනුව බලනකොට දිල් මට එක කතාවක් හිතට එනවා. මං ලියපු ඔය කතාපතේ කෙටියෙන් කියන කතාවක් කියන එක. අන්න ඒ කතාව ඇත්තටම සත්‍ය සිදුවීම්, සත්‍ය අත්දැකීම් පාදක කරගෙන මම ගොනු කරපු කතාවක්. උදාහරණයක් ගත්තොත් 1989 මම වගේම ඒ වකවානුවේ විශාල වශයෙන් ලංකාවේ ඉඳලා පිරිස් මේ රටට සංක්‍රමණය වුණා. ඒ කාලේ යුද්ධමය වාතාවරණයක් අපේ රටේ තිබුණේ. ඉතින් ඒ අත්දැකීම් බහුල ලක්ෂ ගණනාවක පිරිසක් මේ සිද්ධි වලින් නැති කියලා මං හිතනවා. ඒ කාලේ ඇවිල්ලා අපි අලුත් සමාජයක් ගොඩනගන්න උත්සාහ කරා. ඒ උත්සාහයේ කොටස්කරු වශයෙන් මගේ මේ පුංචි පවුලත් මමත් එතන හිටියා. අපි කතා කරන සියලුම දෙනාට තිබුණ එක වගේ අදහස්. ඒත් අනාගතයේ දිහා අපි බැලුවේ එක විදියකට. ඉතින් මම ඒ කතාව ගොඩ නැගුවේ ඇත්තටම යථාර්ථයත් එක්ක. ඒ කියන්නේ සියලුම අත්දැකීම්, ලැබපු අත්දැකීම්, අපේ අත්දැකීම්, මගේ අත්දැකීම් බවට පත් කළ තමයි ඒ කතාව ලිව්වේ. ඒක කාගෙද්දී උනේ පොදු අත්දැකීම මගේ බවට පත් කරගෙන ලියපු නිසා. ඉතින් ඒක හොඳම උදාහරණයක් ඔය කෙටියෙන් කියන කතාවට සහ ඔයා ලියපු ඔයා කියපු කතා දෙක තුනෙත් එහෙම තමයි. ඒව ඇත්තටම ගැබ් වෙලා තියෙන කාගේ හෝ මුහුණ දුන්න සත්‍ය අත්දැකීමක්. එතකොට ඒක මං හිතනවා පාඨකයාට තවත් තවත් සමීප වෙන්න හේතුවක් වෙන්න ඇති කියලා මගේ කතා.
හොඳයි, අද දවසේදී අපි මේ සාකච්ඡාවට බඳුන් කරන සිඩ්නිවාසී ලේඛිකා මලී දිසානායකගේ පළවෙනි කෙටිකතා සංග්‍රහය කළුපාට කුරුල්ලා කෙටිකතා සංග්‍රහයත් සමගින්ම අපිටත් පුංචි කුතුහලයක් එනවා ඔස්ට්‍රේලියානු වාසී පුද්ගලයන් විදිහට. ඒ වගේම අහගෙනින් ඔබටත් ඒ කුතුහලය දැනෙනවා වන්නට පුළුවන්. මලීගේ මේ ආරම්භයෙන් පස්සේ ඊළඟ පියවර මොකක් වෙන්න පුළුවන්ද කියලා අපි කැමති ඒ පිළිබඳවත් දැනගන්න මලී. ඔබගේ ලේඛන දිව්‍යානාගත බලාපොරොත්තු මොනවාද කියලා?
ඇත්තම දිල් මුලදී මගේ ජීවිතේ එහෙම ලේඛනයට විශේෂ තැනක් තිබුණේ නැහැ. මං ඒ වකවානුවල වඩාත් ප්‍රමුඛතාවය දී යුත්තේ කුමකටද කියන එක මගෙම ප්‍රශ්න කරලා ඒකට අනුගත වෙලා අනිත් ආසාවල් යටපත් කරගෙන ජීවත් වෙන චරිතයක්. ඉතින් මගේ විවාහ ජීවිතයේදී මගේ මූලිකම අරමුණ තිබුණේ මගේ දරුවන්ව හරියට හදලා වඩලා සමාජයට යොමු කරන එක. මං හිතනවා ඒක කරපු අම්ම කෙනෙක් වශයෙන් මං තෘප්තිමත්. ඊට අමතරව මම මේ රටේ රැකියාවක් කරා. ඊට අමතරව සමාජ වැඩ කටයුතු කරා. ඒ කටයුතු සියල්ලක මං හිතනවා යම්කිසි විදියකට මම ඉසඹුවක් ලබාගෙන යන කාලෙකයි මම මේ ඉන්නේ. ඒ නිසා මට හොඳ විවේකයක් ලැබිලා තියෙනවා මගේ මේ ලේඛන කටයුතු කරන්න. මං ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ වගේම මේ යහපත් ප්‍රතිචාරත් මට ලැබුණු වෙලේ මම හිතනවා මං ඇයි නොලිය ඉන්නේ කියලා. ඒ නිසා ළඟදීම මං හිතනවා මගේ ඊළඟ නිර්මාණයත් එක්ක මං පාඨකින් අතට යලිත් එනවා කියලා, සහ ලිවීම දිගටම කරගෙන යන බලාපොරොත්තුවකුත් තියෙනවා.
මලී, ඒ ඊළඟ නිර්මාණයත් කෙටි කතා සංග්‍රහයක්ද නැත්නම් නව කතාවක්ද?
දෙවෙනි නිර්මාණය සූදානම් වෙමින් පවතිනවා. ඒක නව කතාවක්.
හොඳයි මලී, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. කළුපාට කුරුල්ලා, ඔබගේ මේ පළමු කුළුඳුල් කෙටිකතා සංග්‍රහයෙන් ඔබ ආරම්භ කරපු මේ ගමන තවත් හරවත් රසවත් නිර්මාණ ඔබෙන් බිහිවන දීර්ඝ ගමනක් වේවා කියන සුභාශිංසන සමගින් අපි ඔබට සමුදෙනවා. ආයුබෝවන් කියමින්.
මට තත්පරයක් දෙන්න දිල්, ඔයාගේ මේ වැඩසටහන නව මුහුණුවරකට ගත්ත අභිනව වැඩසටහනක්. ඒකේ විශේෂ අවස්ථාවක් ලබා දුන්නට මම ඔයාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔයාගේ කාර්ය මණ්ඩලයට සහ SBS ගුවන්විදුලිය චිරාත් කාලයක් මේ දේශයේ බැබලේවායි කියා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට.
ඒතකම අපි මතක් කළ යුතුයි 2013 වසරේ සිට වැඩසටහන් හතරක් ලෙසින් SBS සිංහල වැඩසටහන ඔබට සමීප වුණා. ඉතින් එම වසරේ සිට දැනට වසර හතක කාලයක් තිස්සේ අපි ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්තවල සිටින සිංහලෙන් පත පොත ලියන අපේ ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ සහ ඔවුන් පිළිබඳව කතා බහ කළා. ඔන්න ඔබට හඳුන්වල දුන්න. ඉතින් ඒ කර්තවයට විචාරක කර්තවයෙන් මෙල්බන් සිට අපිත් එක්ක වසර 7ක් තිස්සේ සම්බන්ධ වුණා ලේකක ජගත් ජේද්‍රසිංහ. ජගත් ජේද්‍රසිංහ මහතාට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්නට මේ අවස්ථාවක් කරගන්නට කැමැති. ඔහුගේ කාලයේ ශ්‍රමය කැපකරමින් වසර 7ක් තිස්සේ සාහිත්‍ය සම්භාෂණ අපේ විශේෂාංගයට එකතු වෙලා හිටිය වසර 7ක් තිස්සේ. ඉතින් මේ අවස්ථාවේදී මාගේ හෘදයාංගම ස්තුතිය ජගත් ජේද්‍රසිංහ වෙත යොමු වෙනවා. සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය ලෙසින් මෙතෙක් අපි කරගෙන ආපු මේ විශේෂාංගයේ අලුත් ආකෘතියක් සමගින් මේ මාසයේ සිට ඔබ වහමුවන්නේ කැංගුරු දේශයේ සිංහල පොත් යන නාමයේ යටතේ. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ නිර්මාණ අප වෙත යොමු කරන්න. දුරකථන ඇමතුමක් දීලා අපිත් එක්ක කතා බහ කරන්න 0399 49 21 69 අපේ දුරකථන අංකයේ ඊමේල් ලිපිනයක් තියෙනවා. sinhala.program@sbs.com.au අපේ ඊමේල් ලිපිනේ ඔබේ නිර්මාණ අප වෙත යොමු කරන්න. ඔබටත් මෙවැනි වූ අවස්ථාවක් ඉදිරියේදී අපේ වැඩසටහන අපි ලබා දෙන්නට සූදානම්. එමනම් තවත් මාසයක අවසාන අඟහරු ආදාවක කැංගුරු දේශේ සිංහල පොත් සමගින් අපි හමු වෙමු. අයිබෝවන්.
කැංගුරු දේශේ සිංහල පොත්.
ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පත පොත සහ එහි නිර්මාණකරුවන් හඳුන්වා දෙන මාසික කතිකාව.
කැංගුරු දේශේ සිංහල පොත්.
කැංගුරු දේශේ සිංහල පොත්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.